සභාව කල් තැබීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තු හෙට සවස 1 දක්වා
කල් තැබීම යෝජනාව ගරු එස්.එම්. චන්දසේන මැතිතුමා
ගරු කතානායකතුමනි කල් තැබීමේ යෝජනාව මම ඉදිරිපත් කරනවා 2019.04.21 වෙනි දින සිදු මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ හේතුවෙන් 300කට අධික දේශීය හා විදේශීය පුද්ගලයන් සංඛ්‍යාවක් මරණයට පත් වී 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මරණයට පත් වූවන්ගේ හා තුවාල ලැබුවන්ගේ පවුල්වල සමාජිකයන් මේ නිසා ඉතා අසරණ තත්ත්වයට පත් වී ඇත. එමෙන්ම රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගය වන සංචාරක කර්මාන්තය මේ වෙන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇත. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තයෙන් යැපෙන පවුල් රාශියක් පිළිසරණක් නොමැති තත්ත්වයට පත් වී ඇත. එමෙන්ම රට තුළ දෛනික වැටුපකින් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය එදිනෙදා අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී ඇති අතර රටේ සේවා හා නිෂ්පාදන කටයුතු බහුතරයක් අඩාලි වී ඇත. අධ්‍යාපන කටයුතු සඳහා පාසල් විවෘත කළද දරුවන් පාසල් පැමිණ නැත. ආණ්ඩුවේ නොසලකිල්ල වත්මන් තත්ත්වය උද්ඝාත වීමට ප්‍රධාන හේතු බැවින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නොමැති බව නැවත රට තුළ තහවුරු වී ඇත. දේශපාලන උමනාවන් මත බුද්ධිආංශ නිලධාරීන් සිරගත කර රජයේ බුද්ධි සේවාව අකර්මණ්‍ය කිරීම හේතුවෙන් මේ වන විට විදේශ ඔත්තුකරුවන් හා සමුදාන රසක් රට තුළ ක්‍රියාත්මක වීම මතුව ඇති තා බරපතල ප්‍රශ්නයකි. විවිධ බාධා මැදේ වුවද රටේ ජනතාවගේ හා දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය දරන ප්‍රයත්නයට අපගේ ප්‍රසාදය හිමි විය යුතුය. මෙම අවසනාවන්ත සිද්ධියේ මරණයට පත් වූවන් හා තුවාල ලැබුවන් සඳහා රජ මැදිහත්ව සහන ලබා දීම විධිමත්ව සිදු කළ යුතු බවත් විනාශ වූ දේපළ වහා පිළිසකර කළ යුතු බවත් සංචාර කර්මාන්තය බිඳ වැටීම නිසා රටේ ආර්ථිකය සිදුවේ ඇති බරපතල හානිය ප්‍රතිපූර්ණ කිරීම සඳහා රජ මැදිහත්විය යුතු බවත් සංචාර ක්ෂේත්‍රයේ සිදුවේ ඇති කඩා වැටීම වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියුතු අයට රජ මගින් සහන දී සංචාර කර්මාන්තය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් රටේ සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්කොට ජනතාවට පිළිගත හැකි පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කරන රටේ හිතැති අවංක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙම ගරු සභාවට යෝජනා කර සිටී. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය පිළිබඳව කතා කරනකොට 2018 වර්ෂයේ ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක ආදායමක් ලැබිලා තියෙනවා. ඒ වගේම එය 2018 තුල ජාතික නිෂ්පාදනයේ 5% වෙලා 5% ආදායමක්. දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 88ක් පමණ වෙනවා.
ගරු අනුසාරම ඇත්තමා
ගරු කතානායකතුමනි එස්.එම්. චන්ද්‍රසේන ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කළ තිබෙන යෝජනාව නිශ්චිත වශයෙන් අපේ රටේ ආරක්ෂාව සහ ජනතාවගේ ජීවිතයත් එක්ක ගැට ගැසී තිබෙන යෝජනාවක්. ඒතර මේ පාර්ලිමේන්තුවට ආරක්ෂාව භාර අමාත්‍යවරයා සිටිය යුතු තිබෙනවා. මා දන්නා පරිදි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට පැවරී තිබෙන්නේ ඉතාමත් කුඩා විෂයන් 4ක්. ශිෂ්‍ය බල බට බලකාය ආදී ආයතන 4ක්. ඒතර ගරු කතානායකතුමනි මේ විෂයට ඉතාමත් වැදගත් ලෙස හවුල් පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක දෙපාර්තමේන්තුව එවැගේම බුද්ධි ඒකකය මේ ආදී වැදගත් ආයතන විශාල ප්‍රමාණයක් මෙම විවාදයට අදාළයි. ඒ නිසා මම ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි මේ විෂයන් වලට අදාළ අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටමින් ඒවට පිළිතුරු ලබා දෙමින් කටයුතු කළ යුතු තිබෙනවා. මේක මහජනයාගේ ආරක්ෂාව පිළිබඳවත් රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව වැදගත් ආයතන වැදගත් විවාදයක්. හැබැයි විවාදයට පාර්ලිමේන්තුව එම ශේෂ්ත්‍රලට වග කිය යුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු තිබුණා මේ විවාදයේ දවස් දෙකේම. මා දන්නා පරිදි එම විෂයන්ට නිශ්චිත ලෙස වග කිය යුතු අමාත්‍යවරයා තමයි ජනාධිපතිවරයා. ඒ නිසා මා හිතනවා මේ දින දෙකේම ජනාධිපතිවර මේ පාර්ලිමේන්තුව රැඳී සිටි මොකද අපිට තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න. එතුමා ගැනක් තියෙනවා අහගන්න. ඔය එයා ගැනක් තියෙනවා අහගන්න. ඒකත් කියන්න. එයා ගැනක් තියෙනවා. හරිද? ඔ අර මීගමේ නියෝජන නගර අධිපතිවරයා ගැනක් තියෙනවා. හරි ඒවත් තියෙනවා අහගන්න. හරිද? වත්තල මාබෝල පැල්ලගිප මන්ත්‍රීවරයා ගැනක් තියෙනවා අහගන්න. හොර પાස්පෝර්ට් හදපුවා ගැනක් තියෙනවා අහගන්න. ඒ නිසා ඒවත් කියමු. ඒ ඔක්කොම අහගන්න ගරු නියෝජක කතාන ගරු කතානායකතුමනි ඒ ඔක්කොම අහගන්න ආරක්ෂක අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒ ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නැතුව අපි මේ පවත්වන විවාදෙන් ඇති ඵලය මොකක්ද?
නේ මං දන්නවා.
අපට තියෙන ප්‍රශ්න අහගන්න.
ඔව්.
සමහර අයට පුළුවන් ගරු කතානායකතුමනි කුස්සිය පිට පස්සෙන් ගිහලා අහගන්න.
ඒක ප්‍රශ්න. එනේ මේ විවාද මං තවත් දෙන්න. එනේ පිනිචයි.
සමහර ගරු කතානායකතුමනි සමහර අයට පුළුවන් රෑට කුස්සියට ගිහිල්ලා රෑට රෑට ගෙදරට ගිහිල්ලා හම්බෙලා අහගන්න. ඒ අය එපා කියයි. හැබැයි අපිට එහෙම නැහැ. එහෙම තියන අය තමයි දැන් එතුමා එපා කියන්නේ. හැබැයි අපිට තියෙන මේ පාර්ලිමේන්තුවේ මේ විෂය පිළිබඳ වගකීතු අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට අවිලා අපිට පිළිතුරු ලබා
දීලා.
ඒ නිසා මේ දින දෙකේම අදාළ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ රැඳී සිටමින්
හොඳයි සභානායකතුමා
ඔබට පිළිතුරු ලබා දිය යුතුයි.
හොඳයි සභානායකතුමා මේ සම්බන්ධයෙන්
කියන්නේ ඊයේ පක්ෂ රාජ රැස්වීමේදී මේ ප්‍රශ්නේ ඔබතුමාට මම කිව්වා.
ඔව්. අපි ජනවත් කළා.
ඔව්. ඉන්නෝනේ කියලා මම ඔබතුමාට මතක් කරනවා.
ඔව් අපි ජනවත් කළා. ඒ සමයි අග්‍රාමාත්‍යතුමා කතා ගන්නවා කිව්වා. පාර්ශ්වමෛත්‍යමයි ඉන්නවා. ඔව්.
රැඳී සිටිය යුතුයි කියලා. මීට පෙර එවන් විවාද බොහොමයක් පැවැත්වලා තිබෙනවා. ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුල රැඳී සිටිනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා අද හෝ හෙට ඇවිල්ලා මේ සඳහා සහභාගී වෙනවා.
සහභාගී වෙනවා. හොඳයි. හොඳයි දන්සේන මැතිතුමනි ඊළඟට
ගරු කතානායකතුමනි අතරම අපි කණගාටු වෙන්න ඕන රටේ මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක ආණ්ඩු පක්ෂයේ අදාළ නැති ඇමතිවරු ඉන්න ඕන අගමැතිතුමත් ඉඳලා දැන් ගියා යන්න කො තමයි ඇත්ත තත්ත්වේ මහ බැංකු වාර්තා අනුව 2018 වන විට කර්මාන්තයේ නියලුණු මුළු සේවක පිරිස ලක්ෂ 4ක් පමණ වෙනවා ඒකෙන් ඍජුව රැකියාකරන 170,000ක පිරිසත් ඒ වගේම වක්‍රව 230,000ක් පමණ සේවය කරනවා මේ සංචාර කර්මාන්තේ. ඒ සංචාර ක්ෂේත්‍රයේ තුල ලියාපදිංචි නො විශාල පිරිසක්ද සුවන් රැකියා කරන නිසා සංචාර ව්‍යාපාරයට අනුබද්ධිත සමස්ත රැකියා ප්‍රමාණය 108ක් පමණ වේයි විශ්වාස කරනවා. සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබන වර්ග රාශියක් ඉන්නවා. හෝටල් හා අපනයන ශාලා සේවකයන්, ඒජන්තවරුන් හා ටුව ඔපරේටර් සමාගමවල සේවකයන්, ගුවන් සමාගම් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියදුරන්, ක්ෂේත්‍රය සම්බන්ධ රජයේ සේවකයන්. ඒ වගේම සංචාරක කඩපිල්, ක්‍රීඩා පහසුකම් ඇතුළු විවිධ පහසුකම් සපයන්නන් සංචාරක ව්‍යාපාරයේ සේවයේ යෙදෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට හෝටල් වලට එළවලු පළතුරු සපයන ගොවි මහතුරුන්ට අද ඒ කටයුතු කරන්න අපහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ මම විශේෂයෙන්ම කියන්න කැමති සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනකොට මම ළඟදී කටුනායක හරහා යනකොට අපි දැක්කා ගුවන් තොටුපළේ ගුවන් මගී පරයන්තයෙන් බහින මගින් කිලෝමීටර 1000ක් විතර මහපාරට එන්න ඕන. එතන මයිත දේශීය අය හිටියේ විදේශීය සංචාරක අපි දැක්කේ නැහැ සුදු අය දෙන්නේ තුන්දරෙන් දැක්කා ඒ අය සංචාරකද මන් දන්නේ නැහැ. කෙසේ හෝ බෑග් කරේ ගහගෙන ළමයි කරේ ගහගෙන දාඩිය දාගෙන පාරට එනවා. එතකොට මේක දැකපු සංචාරකයෝ ආයේ මේ ලංකාවට පලාතරවත් ආයේ එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගුවන් ඇමතිවරයා සහ ඊට අදාළ කටයුතු කරන අය මේ පිළිබඳව විශේෂයෙන් සලකා බලන්න ඕන. ඒ වගේම අගමැතිතුමා සහ තවත් කිහිප දෙනෙක් ප්‍රකාශ කරා මේ සංචාරකවට කැමැති නම් එයි කිව්වා. ඒ වගේම ආණ්ඩුව බාර ගන්නේ නැහැ. සංචාරකෝ කැමැති නම් එයි නැත්තම් නිකන් ඔන්න ඕක තමයි න්‍යාය. අපේ රටේ විදේශ විනිමය ලබන මේ සංචාරක කර්මාන්තයේ පිළිබඳව මේ විදිහට තමයි ආණ්ඩුවේ සැලකිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි දැක්කා පසුගිය ඒ ප්‍රහාර මිලේජ්ජ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරය වෙලාවේදී ඒ මියගිය පිරිස සහ තුවාල ලැබපු පිරිස ඒ ආබාධිත වෙච්ච අය ඒ අයගෙන් වැරද්ද වෙච්ච වැරද්දකට වුණ දෙයක් නෙමෙයි. මේක රජයේ ස්ථානිකරමේ වගකීම බාර ගන්න ඕන. රජයේ අඩුපාඩුව අගමැතිවරයා බාරගත්තා මේ වගකීම අපි පිළිගන්නවයි කියලා. ඉතින් ඒ වෙනකොට මේ වාගේ ශාල ව්‍යසනයක් කරලා ආණ්ඩුවත් පිළියරන් තියෙනවනම් ලක්ෂ 5ක් තුවාලකාරයෙකුට ආවාචාය ලක්ෂ 10ක් මරණයට ලක්ෂ 10ක් මේ විදිහට ගෙවලා හරියන්නේ මේ වගකීම ආණ්ඩුව ආණ්ඩුවේ විච්ච වැරද්ද නිසා වෙච්ච නිසා මීට වඩා මේ මියගේ පිරිසට සහ තුවාල ලැබුවන්ට ආණ්ඩුව අවශ්‍ය වන්දි මුදල් සහ සහන ලබා දෙන්න ඕන. ඒ වගේම මේ වෙනකොට හෝටල් කඩාවැටලා බැංකු වලට සින්න වෙන්න යනවා. බැංකු කරුවම කියනවා බැංකු වල නිලධාරියම කියනවා මේ දේපල අපි පවරා ගත්තොත් බැංකු ණය ගෙවා ගන්න බැරුව යතුරු දාලා අපිට අරයි යන්න වෙනවා. මේවා වෙන්දේසි කරන්නත් අද රටේ ආර්ථිකයේ හැටියට කවුරුවත් ගන්න නැහැ. ඒ නිසා මේ උපකරණ ඒ වගේම ලීබඩු ඇතුළු ඒ සියල්ලම දිරාපත් වෙනවා. ඊට පස්සේ කවදා හරි සංචාර කර්මාන්තේ දියුණු කරන්න පුළුවන් දවසට මේවා පාවිච්චි කරන්න බැරි වෙනවායි කියලා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ නියුතු අය කියන්නේ සංචාරක ව්‍යාපාරයේ අපි මේ ත්‍රස්ත ප්‍රහාර නිසා කරවැච්චි වැඩිච්ච රටවල් තියෙනවා. මේවට නොයෙකුත් සහන දීලා තියෙනවා. මේවා මේ දියුණු කරන්න. ඒ වගේ රජයේ ආධාර ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියා සිටිනවා දැනට සංචාරක ව්‍යාපාරයේ නොයෙක් ආකාරයේ ගොඩනැගිලි හදන්න උපකරණ ලබා ගන්න ඒ වගේ වාහන ලබා ගන්න කල්බදු ණය අරන් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මට ඊයේ කතා කරනකොට ආභරණ ප්‍රදේශයේ සීගිරි ප්‍රදේශයේ සපාරි වාහන පාවිච්චි කරන සංචාරකයෝ අරයන අය එයයි කියා සිටිනවා අපේ වාහන ටික දැන් ගරාජ් කරලා තියෙන එක වාහනයක්වත් එළියට දාන්න විදිහක් නැහැ කියලා. ඒ වගේම යාල ඒ වගේම විල්පත්තුව අභය භූමි වල ඒ සංචාරක ව්‍යාපාරයේ වල යෙදුණු සියල්ලම අද අසරණ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අද ඒගොල්ලෝ කල්බදු ණය ලීසින් ක්‍රමයට අරන් තියෙන ඒ වාහන ඒ සමාගම් වලට දැන් උස්සන්න යනවායි කියලා වයින් බේරලා දෙන්න කියලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා අඩුව ගානේ අවුරුද්දක්වත් මේ බැංකු වලින් ණයගත් අයගේ පොලිය සහ වාරික අවුරුද්දක්වත් අත්හිටවලා ඒ සාහනය ලබා දෙන්න නැත්නම් සංචාර කර්මාන්තේ කිසිම දෙකනේ රැඳෙන්නේ නැති වෙයි. කවදා හරි යථා තත්ත්වයට පත් වෙලා සංචාරකව එනකොට මේක නැවත ආය ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි යථා තත්ත්වේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ අපි දැන් අපේ අධ්‍යාපන ඇමතිතුමා කිව්වා අපි දැනුවත් කරලා තියෙනවායි කියලා. ඉස්සලා කිව්වා රක්ෂණේ ලක්ෂයක් දෙකක් ළමයෙකුට රක්ෂණෙන් දෙනවායි කිව්වා. දෙමව්පිය බය වුණා.
අකිල ඇමතිතුමා ඉන්නවා.
දෙමව්පිය වුණා අපේ රක්ෂණේ ලැබෙන්නේ ළමයින්ට මොන හරි අනතුරක් වුණොත් නේ කියලා. එහෙනම් යන ළමයිවත් ගියේ නැහැ. ඊට පස්සේ අධ්‍යාපන ඇමතිතුමා කියනවා ඊයේ වෙනකොට ගුරුවරුන් නම් ඇවිල්ලා ඉන්නවලු ළමයි නැල්ලු. දැන් ගුරුවරු ළමයින්ට තමයි ගුරුවරුන් උගන්වන්න වෙලා තියෙන්නේ. ඒකයි අත තත්ත්වේ. ගුරුවරු වැඩියෙන් ඇවිල්ලා ළමයි ඇවිල්ලා නැහැ. ඉතින් මේ මේකේ ප්‍රධානම දේ තමයි ආරක්ෂක தත්ත්වයේ පිළිබඳව රටේ ආණ්ඩුව ගැන නායකයෝ ගැන ජනතාවගේ විශ්වාසයක් නැතිකම. නැත්නම් අපි දැක්කා එල්ටීටී සස්වාදී තියෙන වෙලාවේ ගුවන්තොටුපළට ගැහුවා කරුණායක සති අධ්‍යයනය කරනකොට ඒ සංචාරකවම මේ කරපුව හැටි. අද වෙනකොට එහෙම නෙමෙයි. අමුතු බයක් තියෙන්නේ. පුදුම බයක් ඒක. ඒ බය ඇති වෙලා තියෙන්නේ රජය ගැන නායකයෝ ගැන විශ්වාසයක් නැහැ කියන කරන දේවල් පිළිබඳව. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සංචාරක ව්‍යාපාර සහ මේ කඩාවැටිච්චි මේ සියල්ලම නැවත නගා හිටුවන්නේ අවශ්‍ය සහන ලබා දෙන්න. අපි දන්නවා පහුගිය කාලෙදී බිලියන ගණන්
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට විනාඩි 3ක්.
ඔව් ණය කපා හැරියා. අපි දන්නවා පහුගිය කාලේ 2001 සහ 2004 තිබුණ තමුන්නාන්සලා ආණ්ඩුවෙම බිලියන ගණන් ගත්ත ව්‍යාපාරිකයන් ණය කපා හැරියා. ඉතින් ඒ වගේ මේ සංචාරක ව්‍යාපාරේ මේ විදිහට එදා ඉතාම අසරණ තත්ත්වයට පත්වලා ඉන්නේ ඒ අයගේ ණය කපා හැරීම හෝ తాවකාලික අවුරුද්දකට හමාර ණය අත්හිටුවන්න හෝ තමුන්නාන්සලා කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරේ අපි එක එක රටවල් වල මේ කඩාවැටිච්ච සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න නොයෙකුත් සහන දීලා තියෙනවා. ගුවන් ටිකට් පත් නොමිලේ ලබා දීලා තියෙනවා. ඒ වගේම සංචාරක රටර පැමිණුණාම ඒ ගෞරවයෙන් අය පිළිඅරන් ඒගොල්ලොන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් ආකාරයට ඒ ආරක්ෂාව ඒ ගමන අන්තය දක්වා ආපහු රටර යනතුරු ඒ විශ්වාසය ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන. මේ ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට තමුන්නාන්සලාට මොකද මේ මේ අපි ළඟ විස්තර තියෙනවා 2002 දී ඔක්තෝබර් බාලි රූපත්වල බෝම්බයක් පිපිරු වුණා. ඉතින් ඒ නමුත් යථාතත්තර කෙටි කාලෙකින් පත් කරා ගන්න පුළුවන් වුණා. ඒ වගේම 2008 නොවැම්බර් වල මුම්බායි වල තස්තපාහාරය එල්ල වුණා. මාස ගානකින් නැවත සංචාරක ව්‍යාපාර සහ ඒ ප්‍රදේශීය යථාතත්තර පත් වුණා. ඒ වගේම 2013 සැප්තැම්බර් හා 2015 අප්‍රේල් කෙන්‍යා රටේ
අවසාන කරන්න ගෞරව
මණ්ඩලයක් ඇති වුණා.
හොඳයි.
ඉතින් ඒක යථාතත්තර කෙටි කාලෙකින් පත් කරලා තියෙනවා. ඉතින් අපේ මේ ඒ වගේම තුර්කියේ ඊජිප්තුවේ මේ වගේ තස්ස ප්‍රහාර ඇති වෙනකොට කෙටි කාලය තුළ සාහන දීලා ඒ කර්මාන්තය දියුණු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ රට යථාතත්ත්වෙට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා තමුන්නාසලාගේ වැරද්ද නිසා දාහත්තන් කුඩි ප්‍රදේශයේ අද යුද හමුදා කඳවුරු පුහුණු කඳවුරු තස්තවාදීන්ගේ විලේජ් අන්තවාදීන්ගේ හමු වෙනවා. ඉතින් මෙවුවා මෙච්චර ඉහළට එනකන් නිදාගෙන සිටීම පිළිබඳව රජය තනිකර වග කියන්න ඕන. ඒ නිසා මේ වගකීම බාර අරන් මේ සියලු කර්මාන්ත දිනු කරන්න තමුන්නාසල සහන ලබා දෙන්න කියලා
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි එම යෝජනාව ස්ථිර කරන ගමන් විශේෂයෙන් අද රටේ ජනතාව බලාපොරොත්තු වෙන විශාල ජීවිත ගණනාවක් මයිතන්නේ පාස්කු ප්‍රහාරය නිසා නැති වුණා, අයිම වුණා. විශාල තුවාලකාරයෝ ප්‍රමාණයක් තාමත් රෝවල්වල ඉන්නවා. ඉතින් ඒ අයට ඉතා සුවේ ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන් ඒ මැරණු සියලුම දෙනාගේ පවුල්වලට ශෝකය මේ අවස්ථාවක් කොට ගන්නවා ප්‍රකාශ කරන්න. ඉතින් අද මේ යෝජනාව මම හිතන අදත් එටත් සභා කල්තින යෝජනාවක් විදියට ගේන්න පාර්ලිමේන්තුවේ පක්ෂනායකයෝ සියලු දෙනා තීන්දුව කළේ අද රටේ වර්තමාන තත්ත්වයේ තියෙන දේ ගැන කල්පනා කළා. හැබැයි කියන්න කනගාටුයි මේ සභාව කල්තින යෝජනාව අද ගෙනල්ලා තියෙන විශේෂයෙන් අමාත්‍යංශ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය, සංචාර කටයුතු අමාත්‍යංශය, ආර්ථික කටයුතු අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, මේ අමාත්‍යංශ භාරයේ ඉන්න ඇමතිවරු අද එක්කෙනෙක්වත් මේ ගරු සභාවේ නැහැ. ඉතින් මේ රටේ ජනතාවට ඉතාමත් වැදගත් යෝජනාවක් කතා කරන වෙලාවෙත් ආණ්ඩුව නියෝජනය කරන ඒ ප්‍රධාන ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ මේ උත්තරීතර සභාවේ නැත්තම් මේ අපි අදහස් ප්‍රකාශ කරන ඒවා පිළිබඳව කවුද මේ සභාවේ ආණ්ඩුවක් විදිහට උත්තර දෙන්නේ? ඒ නිසා අපේ බලවත් කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා කතෝලිකම ක්‍රිස්තියානි කටයුතු ඇමතුමාට, සංචාර කටයුතු ඇමතුමාට, මුදල් ඇමතුමාට මේ විෂයට අදාළ ඒ ඇමතිවරු නැතිවීම පිළිබඳව අපේ කනගාටුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ මේ සිද්ධිය සිදුනාට පස්සේ අපේ කාඩින උන්නාන්සේ මම හිතන්නේ මේ රටේ විවිධ ජාතීන් අතර විවිධ ආගම් අතර ප්‍රශ්න ඇති නොවෙන්න විශාල කාර්යභාරයක් කළා. ඒ නිසා මේ පාර්ලිමේන්තු උත්තරීතර පාර්ලිමේන්තුව තුළ එතුමාට විශේෂ ස්තුතියක් පින්නවන්න ඕනේ. ගරු පියතුමල්ලා, කන්‍යා සොයිරියෝ, පූජකතුමාලා, බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා මේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ සාමය ආරක්ෂා කරන්න විශාල වැඩපිළිවෙළක් කළා. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ ස්තුතිය පින්නවන්න ඕනේ. අපි දැක්ක ගරු අගමැතිතුමා කියනවා මේ ජාතික ව්‍යසන අවස්ථාවේදී මේ සියලු දෙනා එකතු වෙලා මේකට මුහුණ දෙන්න ඕනේ කියලා. අපි පෑදිලෙම විපක්ෂයක් විදියට ඒ කාර්යභාරය තමා කරන්නේ. හැබැයි සභානායකතුමාලා තමා ජනාධිපතිතුමාට විරුද්ධව මට ගැව්වා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඇවිල්ලා කිව්වේ. අපි නෙමෙයි කිව්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ ලිපියේ අන්තර්ගත කරුණු ටික කිව්වා. ඒකෙන් ජනාධිපතිතුමාට අපහාස වෙලා තියෙනවා කියන එක කිව්වා. එතකොට ආණ්ඩුව තුල ඉන්න තමුන්නාන්සලා තමා ජනාධිපතිතුමාට මඩ ගහන්න ගියේ මේ රටේ ප්‍රශ්නයක් උද්ගත. අපි එහෙම කළේ නැහැ විපක්ෂයක් විදියට. අපි ඉතාමත් පැහැදිලිව අපි විපක්ෂයේ කාර්යභාරය කළේ තමුන්නාන්සලාගේ ආණ්ඩුවත් එක්කතු වෙලා රටේ ප්‍රශ්නයක් විසඳන්න. එනිසා අපිට ඇඟිල්ල දික් කරන්න එපා. අපි හැමදාමත් වැඩ කරලා තියෙන ජාතික ප්‍රශ්නකදී ජාතික කෝණයකින් තමයි බලලා තියෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ පසුගිය ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු විශේෂයෙන් ඒ බෝම්බකරුවන් බෝම්බ ඇදුවයි කියන තැන විශේෂයෙන් කම්මල තඹ කම්මල ඒ කම්මලේ අල්ලපු 9 දෙනාට මයිතන්නේ ඇපලබා දීලා තියෙනවා. ඇපලබා දෙන්න ප්‍රධාන කාරණා විදියට මේ තියෙන්නේ සැංග්‍රිලා බෝම්බකරුවන් තමකම්මන් සේවක නම දෙනාට ඇප ඇප ප්‍රතික්ෂේපීමට තරම් කරුණු පොලිසියෙන් ඉදිරිපත් කර නැහැ කියන එක. හැබැයි එක පැත්තකින් පොලිසිය කියනවා සිම් කාඩ් තුන හතරක් තිබ්බා මේගොල්ලේ ප්‍රදේශවල ඒ හිටියා. ඊළඟට මේගොල්ලෝ රුපියල් 30ක් තම පඩි ගන්න හැබැයි වැඩ කරලා නැහැ. හැබැයි කුලි නිවාස වලට රුපියල් 30ක් ගන්න තරම් සල්ලි තිබ්බා. හැබැයි එහෙම කියන ගමන් මේ උසාවියට කරුණු වාර්තා කළා නැහැ. මොන පනතයටද? අපි දැක්කා මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ආපුවම අපේ මන්ත්‍රීවරු ගත්තම පොදු දේපල පනත යටතේ රිමාන්ඩ් කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සමහර බුද්ධිආංශ නිලධාරීන්ව රිමාන්ඩ් කළා තියෙනවා. අමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කළා තියෙනවා. පොලිසිය නිලධාරීන්ව රිමාන්ඩ් කළා තියෙනවා. හැබැයි මේ කාරණාවේදී මහේස්ත්‍රාත්තුමා ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා. පැහැදිලිව කියලා තියෙනවා. මොකද කතෝලික ජනතාව අද උදේ ගරු පියතුමල්ලා මට කිව්වා කතෝලික ජනතාව කිව්වා අපේ කාරිනුන්නාංශ කියලා තියෙනවා මුස්ලිම් ජනතාවට අපේ විරුද්ධතාවයක් නැහැ. හැබැයි ත්‍රස්තවාදීන්ට අපි විරුද්ධව කටයුතු කරන්න ඕනේ. මොන පක්ෂයක වුණත් මොන ආගම වුණත් මොන ජාතිය වුණත් ත්‍රස්තවාදී. හැබැයි බෝම්බ අදපු බෝම්බ නිර්මාණය කරපු කම්මලේ සේවකයෝ නමයක් අරගෙන මේකට කරුණු වාර්තා කළේ නැත්තම් කොහේ හරි බරපතල වැරද්දක් වෙලා තියෙනවා. අපි දකිනවා මේ පෞගිය කාලයට වඩා මේ ආරක්ෂක හමුදා ආරක්ෂකංශ විශාල විදියට වැඩ කරනවා. හැබැයි වැඩ කරද්දී මේ වගේ කාරණාවක් අතපසුනේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙන නිසා ගරු වැඩවල සභාපතිතුමා මාර්ගයෙන් පොලිස්පතිතුමාගෙන්ට යොමු කරනවා මේ පිළිබඳව මේ ගරු සභාවත් රටේ ජනතාවත් විශේෂයෙන් කතෝලික ජනතාවත් දැනුවත් කරන්න කියලා. මොකද කතෝලික ජනතාව අතර විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාටත් මම උත්තර දෙන්න නියෝජ්‍ය නගරාධිපතිතුමාට අපදීලා තියෙන්නේ උසාවියෙන් අධිකරණේ ඔබතුමා කියලා අධිකරණේ යවා ගන්න. මම අධිකරණේ අපති නෙමෙයි. මට ඒක සම්බන්ධ මම ආද නියෝජනය කරන්නේ පොදු ජන පෙරමුණ නියෝජ්‍ය නගරාධිපතිතුමා ශ්‍රී ලංකා නිදා එතුමාට අපදීලා තියෙන උසාවියෙන් අපි පෑදිලෙම බෝම්බ අදපු කාට හරි නිත්‍යානුකූල නොවන විදියට අප දුන්නා නම් ඒක වැරදි. මේ ආණ්ඩුව කරන්නේ තමුන්නාංශලා, අපි නෙමෙයි. තමුන්නාංශයට ආණ්ඩුව ගන්න බැරි නම් දෙන්න අපි නිත්‍යානුකූලව පියවර ගන්න. මේ සියලු දෙනාට විරුද්ධ ත්‍රස්තවාදය නැති කරන්නම් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය නැවතුවා. අවුරුදු 30ක තිබ්බ ත්‍රස්තවාදී මිනිස්සු සතුටෙන් සාමයෙන් සන්තෝෂයෙන් ජීවත් වුණා. අද මොකද්ද වෙලා තියෙන්නේ? බියෙන් සැකෙන් සංකාවෙන් ජාතීන් අතර ප්‍රශ්න. තමුන්නාංශලා නිකන් බාධා කරන්න එන්න එපා. මොකද මේ තමුන්නාංශලා ගාණ්ඩු ආට පස්සේ තමයි අද ජනතා අතර සංහිඳියාව නැති වෙලා තියෙන්නේ. අපි සංහිඳියාව සඳහා වැඩ කරන තමුන්නාංශලා කියලා මීගම ප්‍රදේශය තුල ආන්න අපි කතෝලික ජනතාව, මුස්ලිම් ජනතාව, බෞද්ධ ජනතාව, ප්‍රවීණ ජනතාව ඉතාමත් සංහිඳියාවෙන් වැඩ කරනවා. ඒ නිසා තමුන්නාංශේ මේ ආණ්ඩුව කරන්නේ තමුන්නාංශලා. මේ පාලන කාලය තුල වැරදි වෙනවා නම් ඒකට තමුන්නාංශලායි වා කියන්න ඕනේ. විපක්ෂය අපි නෙමේ. අපිට කිසි බලයක් නැහැ. අපිට පුළුවන් ද පොලිසියට මේ බලපෑම් කරන්න? අපිට බෑ. ආණ්ඩුවට තමයි පුළුවන්. අපිට පුළුවන් ද අධිකරණයට බලපෑම් කරන්න? අපිට බෑ. ඒක තමුන්නාංශ පුළුවන් ද වැරදි කියන එක මම දන්නා. ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ කතෝලික ජනතාව විශේෂයෙන් මරාගෙන මැරෙන්න ප්‍රහාර එල්ල කරපු ඒ ත්‍රස්තවාදීන්ට කවුරු හරි උදව් කරනවා නම් ඒ උදව් කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගේන්න ඕනේ කියන එක අපි මුලින්ම ගරු සභාපතිතුමා මාර්ගයෙන් ඉල්ලනවා. මේ කතෝලික මිනිස්සු අපේ මිනිස්සු මැරෙන්නේ අපේ නෑද අයෝ, අපේ අඳුරන අය, අපේ හිතවත් අය. ඒ නිසා ඒකේ කැක්කුම අපිට තියෙනවා. අපි නැතුව සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර අපිට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ගරු වැඩවලන සභාපතිතුමනි, මම ඒ ප්‍රදේශයේ ඒ කාරණා පිළිබඳව මීට වඩා කතා කරන්නේ නෑ. නමුත්
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
නමුත් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම ඒ කාරණා පිළිබඳව මීට වඩා කතා කරන්නේ නෑ. අපි විපක්ෂයක් විදියට අපි නෙමෙයි ආණ්ඩු කරන්නේ. ආණ්ඩුව කරන්නේ තමුන්නාංශලා. ආණ්ඩුව කරන්න බැරි නම් කරුණාකරලා අපිට දෙන්න. අපි ආණ්ඩු කරලා පෙන්නන්න. අපි කරලා පෙන්නලා දිනවා. ඒ නිසා අපිට ඇඟිල්ල තමුන්නාංශලා දික් කරන්න එන්න එපා. අපිට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නෑ. අපි විපක්ෂයේ ඉන්නේ. ඒ වගේම සංචාර කර්මාන්තය ගැන කතා කරන්න ඕනේ. අද මේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අලාභණි වුණා, දේපල අලාභණි වුණා. ඊළඟ ව්‍යාපාර සියල්ලක් නැති වෙලා, සංචාර කර්මාන්ත සියල්ල ඇනෙයිట్లా හැබැයි තමුන්නාන්සලා ගහන්නුව 2005 ඇවිල්ලා අනේකොත් ව්‍යාපාර ඔක්කොම වැටිලා තිබ්බේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධේ ඉවර කරන නිසා සුද්ධෝ ටික ආවා. අද ඒකටත් කෙලලා තියෙන තමුන්නාන්සලා. තමුන්නාන්සලාට ආව බුද්ධි වාර්තා මේ දේවස්ථානට ප්‍රවාහ එල්ල කරනවා කියලා. තමුන්නාන්සලාට ආවා මේ විවිධ මර්මස්ථාන ප්‍රවාහ එල්ල කරනවා කියලා. හැබැයි ඒ පිළිබඳව කටයුතු කළේ නැහැ. අද ඔය කෑ ගන්න මන්ත්‍රීවරු එදා විජේදාස රාජපක්ෂ ඔය ISS ගැන කියද්දි ඔය විදිහට කෑ ගාවා. ඔය විදිහට යටපත් කළා. ඒ හින්දා තමුන්නාන්සලාට කියන්නේ අපි පාර්ලිමේන්තුව තුල කතා කරද්දී මේ පෙන්නලා දෙන දේ ආලා තමුන්නාන්සලා කටයුතු කරන්න. එදා කටයුතු නොකිරීම නිසා තමයි අද සංචාර කර්මාන්තේ සියල්ල කඩන් වැටලා තියෙන්නේ. කතෝලික ජනතාව අමු අමු ඇවිල්ලා ඝාතකයෝ මරලා දාලා ගියේ. ඒ නිසා තමුන්නාන්සලා සද්ද කරලා කෑ ගාලා අපේ යන නවත්තන්න එන්න එපා. අපි පෑදිලිව කියනවා ඉදුලේ මන්ත්‍රීතුමාට අපි ගැන පෑදිලිව තමුන්නාන්සේ තේරුම් ගන්න අපේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ. අපිට දුක නැත්තම් තමුන්නාන්සේ දුක දෙන්නේ. අපේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අපිට අයිතියක් නැද්ද? තමුන්නාන්සේ බාධා කරන්න එන්න එපා. අපිට වේදනාව තියෙනවා, කැක්කුම තියෙනවා අපිට අපේ ජනතාව පිළිබඳව. ඒ නිසා ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න කවුරුත් එන්න එපා මෙතන. ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන්න. විශේෂයෙන් ගරු සභාපතිතුමනි, සංචාර කර්මාන්තය ඉතා
හොඳට කාලය අවසානයි.
ගරු මට ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, සංචාර කර්මාන්තේ මම ගියා පෙරේද හෝටලෙට. ගියාම මට ස්ටුවර්ඩ් කෙනෙක් ඇවිල්ලා කියනවා, අනේ ඇමතුමා
අපේ
සංචාර කර්මාන්තේ සේවිස් චාර්ජ් එක
පරිසපෙන්ද පොඩ
බැංකු නැහැ කිදමක් ලබාගත්. අර මන්තුමා ගරු
සංචාර
කර්මාන්තේ ඍජුසා වක්‍ර රැකියා ලක්ෂ 8ක් ලංකාවේ ශ්‍රම දායකත්වයෙන් 10%ක් ලංකාවේ ආදායමෙන් 5% උපයන සංචාර ව්‍යාපාරයක් නැති කළා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
අපේ මන්ත්‍රීතුමාට විනාඩි 3ක් දෙනවා.
කවුද?
3ක් දෙනවා අපේ මන්ත්‍රීතුමාලයි. විනාඩි 3ක්. අපේ
කරු මන්ත්‍රීතුමා නම කියන්නකො.
අපේ කවුද ඉන්නේ විනාඩි 2ක් ගන්න. පියල් නිසාන්ත ගන්න. පියල් නිසාන්ත මන්ත්‍රීතුමා. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මේ සංචාර කර්මාන්තයට සහ අනෙකුත් ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල වෙලා අදට දින ගණනාවක් කිසිම ඇමතිවරයෙක් මේ සංචාර හෝටල් දිහා බලන්න කියේ නැහැ. අද අපේ ජනතාව වැල්ලේ රෙදි වෙළඳාම් කරන සංචාර ක්‍රියාවතේ නියුතු ඒ අය ඉඳලා ඊළ පැලැන්තිය දක්වා සියලු දෙනා සංචාර කර්මාන්තය නිසා, අද මේ රජයේ නොසැලකිලිමත්භාවය නිසා, බෝම්බෙල්ලීම නිසා ජාතික ආරක්ෂා අනතුරේ කියලා සංචාර කර්මාන්තය බිඳ වැටලා තියෙනවා. ඒ නිසා මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුවට මේකෙන් කරදරලා යන්න බෑ. ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ පෑදිලිම සියලුම ව්‍යාපාර නැති කළා වගේ. මේ සංචාර කර්මාන්තයත් නවත්තලා තිනවා, වටලා තිනවා. ඒ නිසා මේ සංචාර කර්මාන්තේ නියුතු මේ සියලු අයට තමුන්නාන්සලා සානදායි වැඩපිළිවෙල ගොඩනගන්න ඕනේ. අද ලෝකේ අපි දැකලා තිනවා විවිධ ප්‍රශ්න ආපුවාම එක එක රටවල ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණාම ඒවා ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙලා තිනවා. හැබැයි මේම වැඩපිළිවෙලක් නැහැ. මේ එකිනෙකාට ඇඟිල්ල දික් කර ගැනීම වැඩපිළිවෙලක් තියෙන්නේ. එහෙම කරන්න එපා. මොකද මේ රටේ ශ්‍රමදායකත්වයෙන් වැඩිම දායකත්වය දක්වන්නේ සංචාර කර්මාන්තේ. ඒ නිසා ගරු වැඩ බලන සභාපතිතුමනි, මුලසුනවන නියෝජ්‍ය සභාපතිතුමනි, මම ඉල්ලන්නේ සංචාර කර්මාන්තේ සඳහා විශේෂයෙන් ලොකු හෝටල් ඉඳලා පොඩි රෙස්ටුරන්ට් ගෙස්ට් හවුස් එකම ගයිඩ් ඉඳලා මේ වැල්ල වෙළඳාම් කරන අය දක්වා වාහන ලීසින් කරලා තියෙන විශාල අමාරුවකට වැටලා තියෙනවා මේ ආණ්ඩුව නිසා. මේ ආණ්ඩුව කරපු ක්‍රියාදාමය නිසා. ඒ නිසා මේ අයට උදව් කිරීම ආණ්ඩුවේ වගකීමක්. මෙයාට අපි දකිනවා ඇමරිකාවේ ඒ කාලේ බැංකු කඩන් හැදෙද්දී ඇමරිකාව රජයේ ට්‍රිලියන 4.5ක් ඒ සංචිතයේ මුදෑරියා මේ ව්‍යාපාර නගා සිටුවන. ඒ නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා ආණ්ඩුව ලබාගත්තු විවිධ මුදල් තියෙනවා TDL එක යටතේ ලබාගත්තු මුදල්, වෙනත් ආදායම් මාර්ගයට ලබාගත්තු මුදල්, මේ මුදල් සංචාරක ඒ කර්මාන්ත කරුව ඇවිල්ලා තමුන්නාන්සලා එක්ක සාකච්ඡා කළා, තමුන්නාන්සට ඒ කරුණු වාර්තා කළා තිනවා. ඒ අනුව එයාට යම්කිසි සානදාය වැඩපිළිවෙලක් දීලා රටේ ජාතික ආදායමට තුන්වෙනි ස්ථානය වෙන ඉතා ඉක්මනින් දෙවෙනි ස්ථානට පත් වෙන්න තිබ්බ සංචාර කර්මාන්තේ සහ එයා නියුතු ඒ ජනතාව බේරා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ කතාවට බාධා කරපු
ඒ මන්ත්‍රීතුමා කාලය අවසන්.
මගේ කනගාටුව කතෝලික ජනතාව වෙනුවෙන් පිරිනමමින් ප්‍රකාශ කරමින් මම ඉද ගන්නවා. ගරු සභාපතිතුමනි, ස්තුතියි.
ඔනරබල් මිනිස්ටර් අකිල විරාජ් කාර්යවස.
ගරු සභාපතිතුමනි, මම විපක්ෂයේ කතා දෙස බලන් ඉදදී මට පේන්නේ පහුගිය කාලේ මොනවත් බොහොම මානසික වැඩලා හිටපු මේගොල්ලෝ මේ අවාසනාවන්ත සිද්ධිය වුණාට පස්සේ පණ ගහලා ඇවිල්ලා මේ මරණ මතින් ජීවිත මතින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න උත්සාහ කරමින් ඉන්න බව තමයි පේන්නේ. අද අර මේ රෙඩ් බුල් එකක් ගහලා වගේ තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු අද ඇවිල්ලා කතා කරන්නේ පාර්ලිමේන්තුවේ. ගරු වැලේ වැල් නැතු හිටියේ. ගරු සභාපතිතුමනි, දැන් මෙතුමා මන් දැක්කා කියනවා බුද්ධ්‍යාංශ ගැන. ගරු සභාපතිතුමනි, බුද්ධ්‍යාංශ ගැන පුදුම ආදරයකින් කතා කරා මෙතුමාලා. හැබැයි මෙතුමාලට මතක නැහැ, මෙතුමාලා මේ තමන්ට මේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න බුද්ධ්‍යාංශ දඩමීම කරගත්තා කියලා දැන් රටට මතයක් හදන්න හදනවා ගරු සභාපතිතුමනි. බුද්ධ්‍යාංශ වල ඉන්නවා 10,000කට වැඩිය බුද්ධ්‍යාංශ නිලධාරී. මේ බුද්ධ්‍යාංශ නිලධාරී 10,000කට වැඩිය ඉන්න ප්‍රමාණයෙන් 10කටත් අඩු ප්‍රමාණයක් තමයි සිරගත වෙලා ඉන්නේ. ඒ සිරගත වෙලා ඉන්නෙත් හමුදා ප්‍රධානියෙක් කරපු පැමිණිල්ලක් අනුව කොටසක් ඉන්නවා. තව කොටසක් අත්අඩංගුවට ගත්තා, දැන් අපමත මුදාහැරලා තියෙනවා. ඒ අත්අඩංගුවට ගත්තේ ලසන්ත වික්‍රමතුංග වගේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් ඝාතනය කිරීම, ඒ වගේම අනෙකුත් ඒ වගේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ සැකපිට අත්අඩංගුවට අරන් තියෙනවා. එතකොට මෙතන කිසිම කෙනෙක් වෙන හේතුවක් මත බුද්ධ්‍යාංශයේ අත්අඩංගුවට අරගෙන නැහැ. දැන් මෙතුමාලා පෙන්වන්න හදනවා රටට මේ බුද්ධ්‍යාංශ දුර්වල කරලා තියෙනවා කියලා. එතකොට මේ 10,000ක් ඉන්න බුද්ධ්‍යාංශයෙන් මේ 4-5 දෙනෙක් ඇතුළේ ඉන්නවා කියලා කප්පන් ගැනීම, මංකොල්ල කෑම, මිනිමැරුම් වලට තමයි මේ බුද්ධ්‍යාංශයේ 10 දෙනෙකුට වැඩිය අඩුවෙන් මේ අත්අඩංගුවේ ඉන්නේ. ඉතින් ඒ නිසා සභාපතිතුමනි, මේ රටේ ජනතාව මෝඩ නැහැ. දැන් බුද්ධ්‍යාංශ ගැන දැන් කියනවා බුද්ධ්‍යාංශ මේක කිව්වේ නැහැ, මේ පිටිනවත් දැනුවත් කරන්නේ අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා සහ රජයක් විදිහට සමහර විට මේක මේ පිළිබඳව දැනුවත් කරත් වෙන තැනකින් මේක යන්න තිබ්බා. තවත් සතියකින් දෙකකින් හරි මේක වැළක්ුණා නම් මේ පිළිබඳව ආරක්ෂාව දුන්නා නම් එදා බැරුණා නම් තව දවසක වෙන්න තිබ්බා. හැබැයි අපි ඒක එහෙම කියලා වෙලා රජයක් විදිහට අත හොද ගන්න කල්පනා කරන්නේ නැහැ. හැබැයි දැන් ඔය බුද්ධ්‍යාංශ දුර්වල කරානම් ඔය කියන විදිහට එදා සරත් පොලිසියක මැතිතුමාට හමුදා මූලස්ථානයේ ඇතුළට ගිහිල්ලා බෝම්බෙප්පු පුරගද්දි බුද්ධ්‍යාංශ හිටියේ නැද්ද? ඔය කියන තමුන්නාංශලා කියන බුද්ධ්‍යාංශේට. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වාහනේ එතන බ්ලාස් කරද්දි එහෙනම් ඒ පිත්තල හන්දියේදී එහෙනම් ඒක එතකොට බුද්ධ්‍යාංශ කියන්න එපා. ඒ නිසා කන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කරගන්න එපා කියලා මම තමුන්නාංශලා ඉල්ලා ඉන්නවා. ඒ වගේම ගරු ඒ වගේම දැන් අපි පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ පහුගිය දවස්වල කවුද මේ සංවිධාන දෙකටම බුද්ධ්‍යාංශ හරහා මුදල් සපයා දුන්නේ කියලා. වැටුප ලබා දුන්නේ කාටද, කවුද කියලා. මේ වගේ නිර්මාත්‍රවරු කවුද කියලා දන්නවා මේ රටේ ජනතාව? මේවට 26 දෙනෙකුට පඩි දීලා ඒ පැත්තටත් දෙනවා, අන්තවාදී වපුරන්න බොදු බල සේනාවටත් දෙනවා එකම account එකේ. මෙහෙම කරපු මිනිස්සු තමයි අද මේ මහා ලොකුවට ජනතාව ගැන හදපත්ලෙන් ආදරයක් මතුවලා තියෙන්නේ. ඒ නිසා සභාපතිතුමනි, මම කියනවා මේවට රජයක් විදිහට ඉතාම ඉක්මනින් සති දෙකක් ඇතුළත මේක නැවත ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වුණා. විදේශ රටවල් පවා ප්‍රශංසාව හිමි කරලා තියෙනවා මේ සිද්ධිය වෙලා සති දෙකක් ඇතුළත. ඒ වැල්ගිය මුල්ගිය හැමතැනම අල්ලලා අද ආරක්ෂාව තහවුරු කරන්න ඒ ප්‍රධාන සැක්කරු අල්ලගෙන අද ඒක කඩන්න පුළුවන් වෙලා තියෙනවා. ලෝකේ දියුණු රටවලත් බැරි වුණා. පෙන්ටගන් එකට ගැහුවා ඇමරිකාවේ, ඔච්චර ආරක්ෂාව තියෙන. මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අර WTC එකට නැත්තම් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇමරිකාවේ ගැහුවා, ෆ්‍රාන්සිය ගැහුවා, එංගලන්තේ ගැහුවා, ඕස්ට්‍රේලියාව ගැහුවා. මේ රටවලත් මේ වගේ සිද්ධි ඕන තරම් ඇති වුණා. මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජර්මනිය ගැහුවා. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ඒක සමහර එක දණකින් එහාට පාලනය කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක අපේ රටටත් ඒ අවස්ථාවන්ත ඛේදවාචකේ මුහුණ දුන්නා. දැන් බලන්න මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මේකෙන් බලන්නකෝ දවස් 7 දවසේ දාන දෙන්න ඉස්සෙල්ලා තමුන්නාසිලගේ ඔය මේ කවුද ඡන්ද අපේක්ෂක ඉල්ලන් ඉන්න කෙනා එතුමා ප්‍රකාශයට පත් කරනවා මම තමයි ජනාධිපති අපේක්ෂකයාගේ දවස් 3යි. මන් දැක්ක මාධ්‍යවේදීන් ගිහින් එතුමා මයික් සල්ලලා අහනවා කවද්ද ඔබතුමා මේ ජනාධිපති අපේක්ෂකයාට ප්‍රකාශයට පත් කළ කවද්ද අපිට කියන්නකෝ කියලා. එතකොට මම හොඳම වෙලාවේ හරිම වෙලාවේ කියන්න කියලා මම අහන් ඉඳලා තියෙනවා මාධ්‍යවල. ඊට පස්සේ මේ සිද්ධිය වෙලා දවස් 3ක් යන ඉස්සෙල්ලා 7 දවසේ දාන දෙන්න ඉස්සෙල්ලා ඒ මිනිමතින් තමන් ජනාධිපතිවරට එනවා කියලා ප්‍රකාශයට පත් කළා. ඔන්න තමුන්නාසලගේ නායක, ওই නායකයෝද නායක වෙන්න හදන්නේ? ওই නායකයෝද මේ රට පාලනය කරන්න හදන්නේ? තමන්ගේ 100 ගාණක් මැරිලා 100 ගාණක් ඝාතනය වෙලා මෙන්න දේශපාලනය අපිට සැක තියෙනවා. මේවා කොහොමද වෙන්නේ? මේ මාස කීපයක් ඇතුළත ජනාධිපතිතුමා ප්‍රතිදී කොහොමද මේ වගේ මේවා කොන්ත්‍රාත්ද? මේවා කොන්ත්‍රාත්ද? ISIS එක සම්බන්ධයෙන් අපිටත් ඒ ගැන සැක තියෙනවා. ඒ ගැන අපි හොයලා බලන්න ඕනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, දැන් මේ යන අතරේ දැන් මම දැක්කා මේ දවස්වල ගහගෙන යනවා අර මේ මාධ්‍ය මේ Facebook වල නැත්තම් සමාජ මාධ්‍ය ජාල වල ගහනවා. එදා මම ප්‍රෙස් එකක් තිබ්බා. මේවා ගැන කිව්වා හොඳට රිදෙන්නේ නැති. දැන් ඒ රිදුර නිසාද කොහෙද දැන් මට ගහගෙන යනවා. මම දැක්කා මේ රුපියල් ලක්ෂයක් සුරක්ෂා වලින් ගෙවුණා පාසල් එන්න පුළුවන් නම් රුපියල් ලක්ෂයක් ගෙවනවා කියලා මට පහර දෙනවා. මට කනගාටුයි කියන්න. ඒකට හේතුව මොකද? එල්ලෙන්නේ වැලක් නැහැ. මේක කියාගෙන තමයි ඉන්නේ. මේ වගේ දේවල් තමයි කියන්නේ. ඔයා ඉඳගන්න, ඔයා ඉඳගන්න, ඔයා ඉඳගන්න. ඔයාට ප්‍රශ්නයක් නැහැ. ගරු සභාපතිතුමනි, රුපියල් ලක්ෂයක් දෙනවා කියලා කියන්න තරම් අදබාලයක් නෙමෙයි. එදා මම මාධ්‍ය සාකච්ඡා ඉවරුනහම මගේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයෙන් අහලා මයින් ඇහුවා මේ හානියටපත් වෙච්ච අයට සහන දෙනවද? මේ හානියටපත් වෙච්ච අයට රෝහල් ගත වුණාම යම් සහනයක් තියෙනවද? සුරක්ෂා රක්ෂණ ලබා දෙනවද නැද්ද? මගේ යුතුකමක් තියෙනවා විෂය භාර ඇමතිවරයා විදිහට ඒ ගැන පැහැදිලි කිරීම. මම සුරක්ෂා රක්ෂණ පිළිබඳව පැහැදිලි කරා. ඒක අරගෙන මාධ්‍යවල ගහනවා මෙන්න අධ්‍යාපන ඇමති කියලා. ඒ නිසා මම තබුන්නාසර කියන්න කැමතියි, මේ ඔක්කොම කැමති පාසල් වහලා තියෙනවා. මොකද පාසල් ගියායිනේ මේන ගොඩක් ඉන්නේ. ඔය බේන්නේ නැද්ද කතා කරන්නේ?
මන්ත්‍රීතුමාලා කතා කරා ගොඩක් දන්න.
පාසල් වල වටිනාකම දන්නේ නැති මිනිස්සු ගොඩක් ඉන්නේ. අධ්‍යාපනය ලැබුණ නැති අය තමයි කෑ ගහන්නේ. ඒකනේ කෑ ගහන්නේ. නැත්තම් ඒකේ වටිනාකම තියෙනවනේ.
අර අමදිතුමා විනාඩි දෙකක් තියෙනවා.
අතියක් ඉස්කෝලේ වහලා තිබ්බාම ඒක කොතරම් මේ රටේ දරුවන්ට පාඩුවක් වෙනවද කියලා අවබෝධයක් තියෙනුන් කෑ ගහන්නේ. ඒ නිසා ඔය හතර හන්දි ගාන හිටපු මිනිස්සු මොකක් හරි එකකට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි රජයක් විදිහට අපි තීරණය කරා කොහොම වුණත් අපි ආරක්ෂාව තහවුරු කරගෙන මේ සියලුම ආරක්ෂාංශ වලින් ඒ පිළිබඳව ඒ මේ පැකවරණය ලබාගෙන අපි
තීරණය කරන
ලැබුවා ගරු සභාපතිතුමනි, මේ පාසල් විවෘත කරන්න. දැන් අද පාසල් විවෘත කරලා ගරු සභාපතිතුමනි අඩුවක් තිබ්බයි ඒක හරි. හැබැයි අද වෙනකොට ඒක වර්ධනය වෙමින් යනවා. දැන් බලන්න ඊයේ උතුරු පළාතේ ළමයි 68500යි ආවේ 145යි. අද ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ අඩුවක් තියෙනවා මම පිළිගන්නවා. ඒ වගේම උතුරු මැද පළාතේ 121යි ආවේ. අද 135 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඌව පළාතේ 120 අද 140 දක්වා දරුවන්ගේ වර්ධනයක් තියෙනවා. අපිට ඕනේ මේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා ඔය මේ පාසල් දිගටම වහලා හරි ආස ඇති පාසල් වහලා ඔක්කොම කර්ෆියු දාලා මේ රටේ මෙහෙම තියෙනවා නම් ගොඩක් අය කැමති වෙයි. මොකද ඒගොල්ලන්ට ඒ මතින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න. ඒ නිසා අපි ඒවට ඉඩ තියන්නේ නැහැ සභාපතිතුමනි. අපි මොන ප්‍රශ්න තිබ්බත් අනුතුරු අවම කරලා තියෙනවා. යම් සිද්ධියක් ඇති වෙන්න අපි තියෙන සම්පූර්ණ නැත්නම් අපිට කරන්න පුළුවන් හැම එකක්ම අපි කරලා තියෙනවා. දරුව වෙනේ. හැබැයි අපිට මෙහෙම මාසිකවමාරක් දැන් නිමාඩුවත් එක්ක පාසල් කාලේ අවසන් වෙලා තියෙනවා. පහෙන් පල්ලෙහා අපි දරුවන්ට ඊළඟ සෞදා වෙනකන් අපි පාසල් ලබාගෙන කල් කරලා තියෙනවා, කල් දීලා තියෙනවා. ඒ නිසා අපිට මේක අපි දරුවෝ ගැන හිතලා ඒ වගේම රටේ වාතාවරණය හොඳ මට්ටමට ගෙනාපු නිසා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ. සමහර අය මේක
කරව අමලිතුමා කාලේ අවසාන
සමහර මාධ්‍ය වලින් පවා බලනවා මේක වෙනසක් කරන්න. හැබැයි අපි කියනවා රජයේ විදිහට අපි ජනතාව කෙරෙහි ජනතාවගේ
ආරක්ෂාවට
ගරු ඇමැත්තුමනි, ඉතා කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ ළමයි දෙන්න ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නවද?
නෝ පොයින්ට් අපෝඩ.
උත්තරයක් දෙන්න මට.
ගරු අමතිතුමා කාලේ අවසන්.
හරි. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියනවා මේ රටේ ආරක්ෂාව තහවුරු කරගෙන අපි රටක් විදියට අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕනේ. මුස්ලිම් ජනතාව කියන්නේ මුස්ලිම් ජනතාව සියලුම දෙනා මේ ත්‍රස්තවාදීන් නෙමෙයි. ඒ වගේම අපි මේ රටේ ශ්‍රී ලාංකිකයන් විදිහට සලකලා අපි ත්‍රස්තවාදීන්ට ඒ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නත් අනිකුත් ශ්‍රී ලංකා ජනතාවට ශ්‍රී ලාංකිකයන් විදිහට සලකන්නත් අපි කටයුතු කරා. එහෙම නොවුනොත් මීට වැඩිය ඵල විභාගවලට භුක්ති විඳින්න සිද්ධ වෙයි. අර 83 වගේ දේවල්ට එතනට ගෙනියන්න තමයි මේ ගොඩක් අය උවමනා
තියෙන්නේ.
මේ රටේ වාතාවරණයක් ඇති කරන්න ඉඩ දෙන්න එපා කියලා මම සියලු දෙනාගේ මිල්ලා හිටමින් මම නිහඬව බොහොම ස්තුතියි.
ගෞරව ශ්‍රීධර
கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, கடந்த ஏப்ரல் மாதம் 21 தேதி இந்த நாட்டில் ஏற்பட்ட எதிர்பாராத ஒரு தீவிரவாத நடவடிக்கையின் மூலம் 300க்கும் மேற்பட்ட மக்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். வெளிநாட்டைச் சேர்ந்த உள்நாட்டைச் சேர்ந்த 300க்கும் மேற்பட்ட உயிர்கள் பலியாக்கப்பட்டிருக்கிறது. 500க்கும் மேற்பட்டவர்கள் காயமுற்றிருக்கிறார்கள். இன்னும் பலர் அடையாளம் காணப்பட முடியாமல் அவர்கள் யார் என்பது அறிவிக்கப்படாமலே இந்த நாட்டில் இருக்கிறது. இந்த சூழ்நிலையிலே நாட்டிலே அவசரகால சட்டம் பிரகடனப்படுத்தப்பட்டு அவசரகால சட்டத்தின் ஊடாக இந்த நாடு ஒரு யுத்த சூழலுக்குள் இருப்பது போல காண்பிக்கப்படுகிறது. குறிப்பாக வடக்கிலும் கிழக்கிலும் தான் இந்த நிகழ்வுகள் நடைபெற்றது போல கூட பல்வேறுபட்ட இடங்களிலும் இந்த இராணுவ குவிப்புகளும் அதிரடிப்படையினுடைய பிரசன்னங்களும் அந்த மக்களுடைய இயல்பு வாழ்க்கைகளில் பாரியளவான தாக்கங்களை செலுத்தும் வகையிலே மேற்கொள்ளப்பட்டிருக்கிறது. கடந்த 2019 ஐந்தாம் மாதம் 3ஆம் தேதி வெள்ளிக்கிழமை யாழ்ப்பாண பல்கலைக்கழகத்திலே தாங்கள் ஆய்வு நடவடிக்கைகளை மேற்கொள்ள செல்வதாக சென்ற இராணுவத்தினர் அங்கிருந்த பல்கலைக்கழக மாணவர் ஒன்றியத்தினுடைய தலைவர் நவரத்தினம் திவாகரன் அவர்களையும் மாணவர் ஒன்றியத்தினுடைய செயலாளர் சிவராசா பபில்ராஜ் என்பவரையும் அங்கு சில ஆவணங்கள் இருந்ததாக புகைப்படங்கள் இருந்ததாக கூறி அவர்களை கைது செய்திருக்கிறார்கள். அதேபோல யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய மருத்துவத்துறையின் தேநீர் சாலையிலே பொன்னம்பலம் ஞானவேல் என்பவர் தியாகி திலீபனுடைய புகைப்படம் இருந்ததாக கூறி அவர் கைது செய்யப்பட்டிருக்கிறார். ஏதோ நாட்டிலே நடக்கிறது, நாட்டிலே நடக்கின்ற சூழல்கள் வேறு, யுத்தம் நடந்தது போல ஒரு பெரிய பிரமையை உருவாக்கப்பட்டிருக்கிறது. ஆனால் இந்த நிலையிலே யாழ்ப்பாண பல்கலைக்கழகத்தில் எந்த ஒரு நடவடிக்கையிலுமே ஈடுபடாத இந்த அப்பாவி மாணவர்கள் தங்களுடைய கல்விக்காக இயங்குகின்ற முல்லைத்தீவு மாவட்டத்தை பிறப்பிடமாக கொண்ட மாணவர் ஒன்றியத்தினுடைய தலைவரும் யாழ்ப்பாணம் கைதடியை பிறப்பிடமாக கொண்ட ஒன்றியத்தினுடைய செயலாளரும் யாழ்ப்பாணத்தைச் சேர்ந்த ஞானவேல் அவர்களும் இவ்வாறு கைது செய்யப்பட்டிருப்பது ஒரு அபாயகரமான செய்தியைத்தான் அந்த இடத்திலே சொல்லுகிறது. கௌரவ தலைமை தாங்கும் தவிசாளர்களே, நாட்டிலே ஒரு தீவிரவாத நடவடிக்கை நடைபெற்றிருக்கிறது. ஒரு அடிப்படைவாதத்தை மையமாக வைத்து இது நடைபெற்றிருக்கலாம். ஆனால் அதனை கண்டறிந்து அதற்கான அடிப்படைகள் என்ன, ஏன் இவ்வாறான காரியங்கள் இந்த நாட்டிலே நடைபெற்றிருக்கிறது, இது ஒரு மத ரீதியான அடிப்படைவாதம் என்றால் இந்த மத அடிப்படைவாதம் என்பதை இந்த நாட்டிலே யார் கொண்டு வந்தார்கள், அரசியல் யாப்பில் கூட எந்த மத அடிப்படைவாதம் இருக்கிறது என்பதை முதல் இந்த நாடு பரிசீலிக்க வேண்டும். இந்த நாட்டிலே இருக்கின்ற அரசியல் தலைவர்கள் சிந்திக்க வேண்டும். நாங்கள் இன்னொரு மக்கள் மீது, இன்னொரு இனக்குழுமத்தின் மீது குற்றங்களை சுமத்துகின்ற நேரம் இந்த நாட்டிலே அந்த மக்களையெல்லாம் ஆளுகின்ற ஆட்சி பீடத்தை வைத்திருக்கின்ற பெரும்பான்மையான மக்களை கொண்டவர்கள் எவ்வாறான எண்ணங்களையும் சிந்தனைகளையும் வைத்திருக்கிறார்கள். இந்த பாராளுமன்றமும் சரி, அல்லது இந்த பாராளுமன்றத்தினுடைய சட்டத்திட்டங்களும் சரி, பௌத்த மதத்திற்கு எவ்வாறு முன்னுரிமை கொடுக்கிறது, இதன் அடிப்படையில் மத சிந்தனை கூட எவ்வாறு ஊட்டப்பட்டிருக்கிறது என்பதையும் இந்த இடத்திலே நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். ஆகவே அடிப்படை மதவாதம் என்ற பெயரை சொல்லி பல்வேறுபட்ட வகைகளிலே இவ்வாறு மக்கள் துன்புறுத்தப்படுவது முதல்ல நிறுத்தப்பட வேண்டும். குறிப்பாக கடந்த 2018 மாவீரர் தினம் நடைபெற்ற பொழுது, அந்த மாவீரர் தினம் நடைபெற்ற சில நாட்களில், குறிப்பாக 2018 பதினோராம் மாதம் 30ஆம் தேதி மட்டக்களப்பு மாவட்டத்தினுடைய வவுணதீவு பகுதியிலே வைத்து அஜந்தன் என்கிற முன்னாள் போராளி கருகாமத்தம்பி ராசகுமாரன் அவர்கள், மட்டக்களப்பு மாவட்டத்தைச் சேர்ந்தவர், 5 பிள்ளைகளின் தந்தை, இவர் 2 போலீசாரை கொலை செய்தார் என்று சொல்லி கைது செய்யப்பட்டார். இவரோடு சேர்ந்து கிளிநொச்சி மாவட்டம் ஹட்சன் வீதி வட்டக்கட்சியைச் சேர்ந்த ராசநாயகம் சர்பானந்தன் என்கிற ஒரு மரக்கறி சந்தையிலே தன்னுடைய கடையை வைத்து வியாபாரம் செய்கின்ற ஒரு அப்பாவி இளைஞனும் இணைந்து கைது செய்யப்பட்டார். அவர் மட்டக்களப்பில் இருந்து தென்பகுதியினுடைய இலங்கையின் தென்பகுதியிலிருந்து வரப்பட்ட புலனாய்வுத்துறையினரால் தேடி வந்து பிடிக்கப்பட்டார். அதேபோல மட்டக்களப்பிலே ஜோஜ் நிரஞ்சன் என்பவரும் கைது செய்யப்பட்டார். இதிலே இந்த ராசநாயகம் சர்வானந்தனும் ஜோஜ் நிரஞ்சனும் விடுதலை செய்யப்பட இன்று 5 மாதங்களும் 7 நாட்களாகியும் அஜந்தன் என்கிற கருகாமத்தம்பி ராசகுமாரன் இன்னும் விடுதலை செய்யப்படவில்லை. ஆனால் 2 போலீசாரை வவுணதீவிலே சுட்டுக் கொன்றது இவர்கள் தான் என்று புலனாய்வுத்துறையினால் சொல்லப்பட்டது. இப்பொழுது அதே புலனாய்வுத்துறை சொல்கிறது, இந்த குண்டு தாக்குதலில் ஈடுபட்டவர்களுடைய வாகன சாரதியாக இருந்த ஒருவர் தான் இந்த பகுனதீபு போலீசாரை சுட்டுக் கொண்டார்கள் என்று சொல்கிறார்கள். அப்படியானால் இலங்கையினுடைய புலனாய்வுத்துறை தன்னுடைய புலனாய்வாளர்களாக இருந்தவர்களை வைத்தே இவ்வாறான கொலைகளை செய்து மக்களை எவ்வளவு ஒரு பயப்பீதிக்குள் வைத்திருந்தது. ஏன் இன்றும் கூட இன்னும் அந்த கதிராமத்தம்பி ராசகுமாரன் விடுதலை செய்யப்படவில்லை? இந்த கேள்வி எங்களுக்கு முன்னாலே வருகிறது. இந்த நாட்டிலே எனக்கு முன்னர் பேசிய அமைச்சர் அகிலவிராஜ் காரியவசன் கூட சொன்னார், 26 பேருக்கு முன்னர் இருந்த கோத்தபாய செயலாளராக இருந்த பொழுது மஹிந்த ராஜபக்சே இப்பொழுது எதிர்கட்சி தலைவர் அவர்கள், அவர் ஜனாதிபதியாக இருந்த பொழுது பலருக்கு இவ்வாறு சம்பளம் வழங்கப்பட்டிருக்கிறது. புலனாய்வாளர்களாக 26 பேர் இருந்திருக்கிறார்கள். அவ்வாறானவர்கள்தான் இப்பொழுது அடையாளம் காணப்படுகிறார்கள். இவ்வாறெல்லாம் நடந்த பிற்பாடு இன்னும் அந்த அப்பாவி இளைஞர்கள் ஏன் விடுதலை செய்யப்படவில்லை? ஆகவே இந்த நாட்டில் என்ன நடக்கிறது? ஏன் இவர்கள் மீதான தாக்குதல்களும் இந்த மக்கள் மீதான அச்ச உணர்வுகளும் ஒரு பயங்கரமான சூழலும் திட்டமிட்ட வகையில் அரசாங்கத்தினால் மேற்கொள்ளப்படுகிறது? குறிப்பாக இந்த விடயம் தொடர்பாக, மட்டக்களப்பு வவுணதீவு சம்பவம் தொடர்பாக 2018-12-22 ஓராவது தடவையாகவும், 2019-18 விசாரணைக்குட்படுத்தப்பட்டார். இதையெல்லாம் இந்த இடத்துல ஏன் நடைபெற்றது?
கரு நியோஜக சபாபத்துமணி மெத்துமாகே கதாவிதி பவசனோ மஹிந்த ராஜபக்ச மெத்துமத் கோட்டாபே ராஜபக்ச மெத்துமத் புத்தி அன்சே பாவிச்சு கரல கீபதனெக்ட அந்தவாதி கண்டாயம்
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த சம்பவங்களிலே உண்மை இருக்கிறதை வைத்துத்தான் நான் குறிப்பிடுகிறேன். ஏனென்றால் இவ்வாறான சம்பவங்கள் இந்த நாட்டிலே நடைபெறுகிறது. தயவு செய்து என்னை பேச விடுங்கள், எனக்கான நேரம் குறைவு. இந்த நாட்டில் இவை நடைபெற்றிருக்கிறது. எங்கள் மீதான தாக்குதல்களும் நடைபெற்றிருக்கிறது. எங்களுடைய பல பாராளுமன்ற உறுப்பினர்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். என் மீது கூட தாக்குதல்கள் நடைபெற்றிருக்கிறது. இந்த நாட்டில் இவ்வாறான விடயங்கள் நடைபெற்றிருக்கின்றன. ஆகவே இது இந்த நாட்டினுடைய மிக மோசமான ஒரு கால நிலைமையிலே, இந்த நிலைமையில் தான் இதனை செய்தவர்கள் யார், ஊட்டி வளர்த்தவர்கள் யார், இவர்களுக்கு பணம் கொடுத்தவர்கள் யார்,
என்னுடைய
உரையை தொடர்ந்து அவருக்கு சந்தர்ப்பம் வழங்குங்கள். அவர் தான் விரும்பியதை சொல்லட்டும். ஆனால் கௌரவ தலைமை தாங்கும் தவிசாளர் அவர்களே, கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாட்டிலே இது நடைபெற்றிருக்கிறது. உண்மைகள் பல தடவைகள் பல அமைச்சர்களால் சொல்லப்பட்டிருக்கிறது. வெறுமனே அப்பாவி முஸ்லிம் மக்கள் மீது இப்பொழுது
2 நிமிடங்கள் இருக்கிறது
மேற்கொள்ளப்படுகிறது. குறிப்பாக நேற்றைய தினம் கூட ஆனை இரவிலே ஒரு முஸ்லிம் சகோதரி வந்த காரணத்திற்காக அந்த பேருந்து மறைக்கப்பட்டு கிட்டத்தட்ட 40 நிமிடங்கள் அந்த பேருந்து சல்லடை போட்டு தேடப்பட்டிருக்கிறது. ஒரு முஸ்லிம் பெயர் வைத்திருக்கிற காரணத்திற்காக நாங்களும் இந்த அவசரகால சட்டத்தினூடாக, பயங்கரவாத தடை சட்டத்தினூடாக இந்த நாட்டிலே தமிழர்கள் பட்ட அவலங்களும் வலிகளும் வேதனைகளும் சொல்லிலடங்காதவை. இப்பொழுது அதே துன்பங்களை முஸ்லீம் சகோதரர்கள் எதிர்கொள்கிறார்கள். ஒரு பெயருக்காக, முஸ்லீம் என்கிற ஒரு பெயர் வைத்திருக்கிற காரணத்தினால் இன்று அவர்கள் வெளியிலே திரிய முடியாதவர்களாக இருக்கிறார்கள், பேச முடியாதவர்களாக இருக்கிறார்கள். இந்த நாட்டினுடைய நிலைமை யாரோ ஒரு சிறு குழு செய்த காரணத்திற்காக ஒட்டுமொத்த முஸ்லீம் மக்களும் இன்று ஒரு சந்தேக கண்ணோடு பார்க்கிற நிலைமை முதல் இந்த நாட்டிலே துடைத்தறியப்பட வேண்டும். அந்த மக்களுடைய மனிதாபிமானத்தோடு அவருடைய நிலைமை பார்க்கப்பட வேண்டும். பல ஊடகங்கள், பல செய்தித்தளங்கள் கூட முஸ்லீம் தலைவர்களை மிக மோசமாக சித்தரிக்கிற நிலைமை மாற்றப்பட வேண்டும். இங்கு பல முஸ்லீம் தலைவர்கள் தவறாக அவர்கள் மீதான செய்திகள் சொல்லப்படுகிறது. எந்த நேரம் பார்த்தாலும், எந்த இணையதளங்களை பார்த்தால், பத்திரிகைகளை பார்த்தால், முஸ்லீம் தலைவர்கள் மீதான குற்றங்களை சொல்வதிலே சில ஊடகங்களும் இணையதளங்களும் தங்களுடைய கவனங்களை கொண்டிருக்கின்றன. இது ஒரு நல்ல ஆரோக்கியமான சூழல் அல்ல. இந்த நாட்டிலே இவ்வாறான வலிகள், வேதனைகள், இவ்வாறான துன்பங்கள், படுகொலைகளை சந்தித்த ஒரு இனத்தின் சார்பாக நான் இந்த உயர்ந்த சபையிலே சொல்கிறேன், அந்த முஸ்லீம் சகோதரர்கள் காப்பாற்றப்பட வேண்டும். கர்தினால் கூட சென்று அவர்களோடு தோள் கொடுக்கிறார். ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற ஒவ்வொரு மனிதனும் சிந்தியுங்கள். இந்த நாடு எல்லாருக்கும் சொந்தம் என்றால், இந்த நாட்டிலே இருக்கிற மக்கள் நியாயமாக நடத்தப்பட வேண்டும் என்றால், சட்டம் எல்லோருக்கும் சமம் என்றால், முஸ்லீம் பெயர் என்ற காரணத்திற்காக நேற்றைய தினம் என் கண்களால் பார்த்தேன், ஆனை இரவிலே அரை மணி நேரங்களாக ஒரு பேருந்து ஏன் அவ்வாறு ஒரு முஸ்லீம் சகோதரிக்காக மறைத்து வைக்கப்பட்டிருந்தது? அதே பஸ் திரும்ப ஒரு 20 நிமிடங்களில் எழுதுமட்டுவாளிலே மறைத்து 14 நிமிடங்கள் தடித்து வைக்கப்பட்டது. இவ்வாறான நிலைமைகள் எல்லாம் இந்த நாட்டிலே மிக மோசமாக
உறுப்பினர்களே முடித்துக் கொள்ள வேண்டும்.
இல்லை, நான் என்னுடைய என்னுடைய சாசிரமனாருடைய நேரத்திலே நான் எடுக்கிறேன். என்ன 3 நிமிடங்கள் நான் பேசுகிறேன். நான் பேச வேண்டிய விடயங்கள் இருக்கின்றன, எங்களுக்கு நேரம் காணாது. எங்களுடைய நேரத்தை நீங்க வேறு யாக்களை கொடுக்கிறீர்கள், அவர்கள் பித்தெடுத்து விடுகிறார்கள். தயவு செய்து இந்த நாட்டில் இருக்கின்ற சூழல் மாற வேண்டும். இன்று யாழ்ப்பாணத்தினுடைய பல பகுதிகளிலே நான் நேற்று பாடசாலைகளுக்கு சென்று பார்த்தேன். கௌரவ தவிசாளர் அவர்களே, பல பாடசாலைகளுடைய வாசல்களில் ராணுவ சீருடையோடு இரும்பு தொப்பிகளோடு ராணுவத்தினர் குவிக்கப்பட்டிருக்கிறார்கள். பாடசாலை செல்லுகின்ற சின்ன குழந்தைகள், பச்சிளம் பாலகர்கள், வெள்ளை சீருடையோடு செல்லுகிற மாணவர்கள், அவர்களுடைய அந்த புத்தக பைகளை குலுக்கி காட்ட வேண்டிய நிலைமை இருக்கிறது, கொட்டி காட்ட வேண்டிய நிலைமை இருக்கிறது, அதிரடிப்படை சுத்தி இருக்கிறது. இது ஒரு பாடசாலை கல்விக்கு பொருத்தமானதா? ஏன் ஒரு பாடசாலைக்கு அதிபர் இருக்கிறார், ஆசிரியர்கள் இருக்கிறார்கள், காவலாளிகள் இருக்கிறார்கள், பாடசாலையிலே மாணவ தலைவர்கள் இருக்கிறார்கள், பாடசாலைக்கு பெற்றோர்கள் இருக்கிறார்கள், பழைய மாணவர்கள் இருக்கிறார்கள். இவர்கள் இந்த பாடசாலைகளில் வருகின்ற விடயங்களை கண்காணிக்க முடியும். இவர்களால் அந்த மாணவர்களை சோதனை செய்து தங்களுடைய பாடசாலையை காப்பாற்ற முடியும். ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே யாரோ ஒரு குழு தன்னுடைய நலன் கருதி அல்லது ஒரு சர்வதேச நலன் கருதி அவர்கள் அடிப்படைவாதத்தை மையமாக ஒரு நடவடிக்கையை மேற்கொண்டிருக்கலாம். ஆனால் இந்த மண்ணிலே 2000 ஆண்டுகளுக்கு மேலாக தங்களுடைய உழைப்பால் உயர்ந்த ஒரு முஸ்லீம் சகோதரர்கள் பழிவாங்கப்படுவதும் அவர்கள் இம்சிக்கப்படுவதும் மனரீதியாக அவர்கள் பாதிக்கப்படுவதும் இந்த நாட்டில் உடன் நிறுத்தப்பட வேண்டும். அண்மையிலே நேற்று முன்தினம் கூட நீர்கொழும்பிலே நடைபெற்ற அசம்பாவிதங்கள் மிக மிக அபாயகரமானவை. ஒரு மனித குலத்துக்கு அப்பாற்பட்டது, மனித நேயங்களுக்கு அப்பாற்பட்டது. ஒரு பெயருக்காக பல தடவைகள் இவ்வாறு மனிதர்கள் நிறுத்தப்பட்டால் அவர்கள் இனிமேல் என்ன பெயரை மாற்றுவதா? முஸ்லிம்களுடைய பெயரை அவர்கள் மாற்றியா வாழ முடியும் இந்த மண்ணிலே? ஆகவே இதனை வளர்த்தவர்கள் யார், இதற்கு உரமிட்டவர்கள் யார், இதற்கு பணம் கொடுத்தவர்கள் யார், இதற்கு சாப்பாடு கொடுத்தவர்கள் யார்? இவர்கள் எங்கோ இருக்க யாரோ முஸ்லீம் தலைவர்கள் மீதும் யாரோ அப்பாவி முஸ்லீம்கள் மீதும் இந்த நாட்டிலே தங்களுடைய சட்டங்களை பாய்ச்சுவது மிக மிக அபாயகரமானது. ஆகவே இந்த நாடு சீரான பாதையில் செல்ல வேண்டுமானால் நடந்தது எங்கேயோ, நடந்தது தென்பகுதியிலும் கிழக்கிலும், இன்று நீங்கள் வடக்கை பாருங்கள், ஒவ்வொரு மூலை முடக்குகள். யாழ்ப்பாணத்தில் இருந்து ஒருவர் புறப்பட்டால் அவர் கைதடியில், நாவற்குழியில், எழுதுமட்டுவாளில், ஆனை இரவில், கிளிநொச்சியில், அவர் மாங்குளத்தில், ஓமந்தையில், வவுனியாவில் என்று ஒவ்வொரு இடங்களிலும் இறங்கி இறங்கி சோதனை செய்யப்படுகிறார். அவருடைய பயோதிபர்களிலிருந்து இளைஞர்கள், யுவதிகள் வரை அவருடைய பைகளை இழுத்து சென்று விசாரணைக்கு செல்ல வேண்டும். இவ்வாறு எத்தனையோ இடங்களில் சோதனை செய்யப்படுகிற பொழுது ராணுவம் அதனை சந்தோஷத்தோடு பார்க்கிறது, அவருடைய மகிழ்ச்சியோடு பார்க்கிறார்கள். தாங்கள் தங்களால் இந்த தமிழினம் இம்சிக்கப்படுகின்ற உணர்வை அவர்கள் தங்களுக்குள் மகிழ்ச்சியாக பார்க்கிறார்கள். ஆகவே ஒரு அந்நிய மொழி பேசுகிற ஒரு அந்நிய ராணுவம் அந்த மண்ணிலே இருந்து கொண்டு எங்களுடைய மக்கள் மீது
இன்னும்
எங்கோ இருக்கிற காரணங்களுக்கு இந்த வெடிகுண்டுகளுக்கு யார் காரணம்? அப்படி என்றால் ராணுவம் இவ்வளவு மகிழ்ச்சியுடனும் தங்களுடைய சந்தோஷத்துடனும் ஒரு இனத்தை அடக்க முனைகிறது என்றால் இந்த விடயங்களுக்கு பின்னால் ராணுவம் இருக்கிறது, ராணுவ புலனாய்வுத்துறை இருக்கிறது, முன்னாள் ஜனாதிபதியினுடைய அணியினர் இருக்கிறார்கள் என்பது வெளிப்படையானது. கோத்தபாய ராஜபக்சே இதில் கைதேர்ந்தவர், கொலைகள் செய்வதிலும் வெள்ளைவான் கடத்தல்களிலும் மிக மிக கைதேர்ந்த ஒருவர். ஆகவேதான் நான் இதிலே மிக தெளிவாக சொல்கிறேன், இவர்களுக்கு பின்னாலே இருக்கின்ற விடயங்கள் முதலே அறிந்து இந்த நாடு முன்னாள் ஜனாதிபதி, முன்னாள் பாதுகாப்பு செயலாளர் அவரோடு இணைந்த இந்த குழுவை விசாரியுங்கள், இதனை உண்மையை கண்டறியுங்கள், நீதியை நிலைநாட்டு அப்பாவி முஸ்லிம்களை வருத்தாதீர்கள் என்று கூறி நிறைவு
செய்கிறேன்.
கரு சபாபத்துமணி பட்டாவஸ்தாவாக் லபாதிம சம்பந்தி மங்க சித்திவாந்த வேணுமா பட்ட இதாமாத்ம கனகாட்டுதாயக அவாசனாவந்த சிதுவிமகட்டு மூணுபால தீனோ அமை விழாவி தென் மேவாகே சிதுவிமா குணாட்ட பாசி மேவாகே வயசனியாக சிதுவுனாட்ட பாசி அப்பே ராட்டை வித்தராக் நிவை ஹெமராட்டகமோ கோணம சமாஜேக மகாஜன மத்திய போகம ஆவேகாத்மக வேணுமா நமோத் ரட்டக நாயகத்துவ தரண தேசபாலன பிரஜாவன அப்ப இட்டுவடி வேணா சசிரீமா கப்பி பலாபருத்தேண்டோன் தென் அப்பி நொக்கலயுத்து தேவ தமாய் ரட்டா கரீட கரமின் சிட்டின் ஏ தமாய் மே சித்திய வகக்கியாண்டோனி கவுது ஹிந்த மந்த சம்பந்தேங் சோதனா பிரதிச்சோதனா அங்கில்ல திக்கர கணீம் බැනෑන ගැසීම එක්ක විශාල ഘോഷාවක් රටේ තිබෙනවා. මුළු රටම එකම චෝදනා කාමයක ගැලී සිටිනවා. දැන් අපට මේකට මාවතක් හොයාගන්න පුළුවන්. ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණාද? ඒවට වගකීම් කවුද කියන එක සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැන් කොමිසමක් දාලා තිනවා කරුණු හොයා බලන්න. ජනාධිපතිතුමාට චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඉතින් කාට හරි කියන්න පුළුවන් ජනාධිපතිතුමා දාන කොමිසම විශ්වාස කරන්න බෑ කියලා. එහෙමනම් ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට පුළුවන් විශේෂ කාරක සභාවක් හැටියට රැස් වෙලා ඉවර වෙලා ඒ අදාළ සියලුම කට්ටිය ගෙන්නලා ඉවර වෙලා ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියදලාම සමන්විත කාරක සභාවකින් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියේ සිදුවීම සම්බන්ධයෙන් කොතනද වෙච්චි වැරද්ද අඩුපාඩුව මොකද්ද කියලා හොයලා බලලා ඒ කරුණු කාරණා රටට ඉදිරිපත් කරන්න. කොහොමවත් මේවා සම්බන්ධයෙන් කිසියම් රහසක් අභිරහසක් තියෙනවා නම් ඒවා සදාකල් හංගගෙන තියාගෙන ඉන්න බෑ. කවදා හරි ඒ සත්‍ය එළියට එනවා. එහෙමනම් ඒක ගැනත් හිතාගෙන මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ගැන හොයා බලන්න. එහෙනම් පාර්ලිමේන්තුව ඒ කටයුතු බාර අරගෙන අපි දැන් සූදානම් වෙන්න ඕනි මේ බැනෑන ගැසින් ഘോഷා කිරීම නවත්තලා ඉවර වෙලා අපි ඇත්ත වශයෙන්ම මූණ පාලා තියෙන අභියෝගය මොකද්ද කියන ගැන විචාරවත් වෙලා දැනුමක් සමාජගත කරලා සමාජයේ ක්‍රියාකාරීත්වයකට පණ ගන්නවන්ට අපි සූදානම් වෙන්න ඕනි කියන එකයි මගේ අදහස වෙලා තිබෙන්නේ. මේ එල්ලෙවිච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය අන්තවාදී ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක්. නැෂනල් ජාතික තව්හීද් ජමාත් සංවිධානය කියන්නේ අපේ ජනතාව අතර වැඩ කරමින් සාන්තුවරයන් හැටියට වැඩ කරමින් ජනතාව ඒ ආගමේ නාමයෙන්ම ජනතාව විනාශ කරන්නට ආපු බියකරු ත්‍රස්තවාදී සංවිධානය. කරු සභාපතිතුමනි මම ආගමේ උදාහරණයකින්ම කතා කරන්න කැමතියි. කුරාණයේ උපමාවකින්ම කතා කරන්න කැමති. කුරාණයේ කියනවා ගෙවල් තියෙනවා. ගෙවල් වලින් තියෙන දුර්වලම නිවස තමයි මකුළුවාගේ නිවස. මකුළුවාගේ නිවස තමයි දුර්වලම නිවස කියලා කුරාණයේ උපමාවක තියෙනවා. කරු සභාපතිතුමනි දුර්වලම ආගම තමයි ප්‍රචණ්ඩත්වයේ දේශනා කරන ආගම. කිසිම ආගමක් ප්‍රචණ්ඩත්වයේ දේශනා කරනවා නම් එතන තියෙන්න විදිහක් නැහැ ආගමක්. එම නිසා අද ඉස්ලාම් ධර්මයේ නගා සිටීමේ මුවාවෙන් මුළු ලෝකයේ පුරාම පැතිරී යනවා වහාබ්වාදය. එහෙමනම් අපි අවබෝධ කරගන්න ඕනි ශ්‍රී ලංකා රාජ්‍යයේ පාදම යටින් දරුණු වහාබ්වාදයක්, දරුණු ආගමික උම්මත්තකවාදයක් කෙමෙන් පිළිකාවක් හැටියට ඔඩු දුවමින් තිබෙනවා. අපි රාජ්‍යයක් හැටියට සූදානම් වෙන්න ඕනි එය අඳුරාගෙන එය ලැත්තන ලොප් කරලා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු, බෞද්ධ, කතෝලික ඒ ආගම් අදහන ඒ ජනවර්ග අතර සාමයේ සංහිඳියාව ඇති කරගන්න. ඒක තමයි අපේ අද දවසේ වගකීම වෙලා තිබෙන්නේ. එම නිසා අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ඉස්සරහට එන මැතිවරණයේ ජනාධිපතිවරණය, පළාත් සභා මැතිවරණය දිහා බලලා පක්ෂය අපි ලබා ගන්නා නායකත්වයේ දිහා බලාගෙන මේ කෑකොස්සන් ගැහිමේ දිගටම ගියොත් එහෙම අපිට සිද්ධ වෙන්නේ විශාල අසාර්ථකත්වයකට පසුබහින්ද. අර එරික් හොබ්ස්බෝම් කියන ඉතිහාසඥයා කිව්වා අසාර්ථකත්වයට වන්දි ගෙවන්නට වෙන්නේ අන්ධකාරයෙන් කියලා. ඒ අන්ධකාරයට යනවද? ඒ අන්ධකාරය නිවාගෙන අපි යලිත් ආලෝකයක් දල්වා ගන්නවද කියන ප්‍රශ්නය අපි ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. එම නිසා මේ පාර්ලිමේන්තුවටත් ඒ වගේම රට නායකත්වයේ දෙන අනිත් සියලු දෙනාටමත් අති දැවැන්ත වගකීමක් තිබෙනවා. අපි මූණපාලා සිටින අර්බුදය සුළුපටු එකක් නෙවෙයි. මේ මතුවලා තිබෙන ඍජු ප්‍රචණ්ඩත්වය, මේ බෝම්බ ගැසීම්, මේ ත්‍රස්තවාදී කල්ලිය අද වෙනකොට ගොඩක් දුරට අපේ ආරක්ෂක හමුදා කොටු කරගෙන තිබෙනවා. අපේ ආරක්ෂක හමුදා ඉතාමත්ම සාර්ථක මෙහෙයුමක් කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉස්ලාම් භක්තික ජනතාව විශාල සහයෝගයක් ලබා දීලා තිබෙනවා. අර නැගෙනහිර අසුණු ඒ බෝම් පුපුරන දවුවේ ගබඩාව අහු වෙන්නේ නැහැ ඒ ජන සමාජයෙන් ආපු ඔත්තුව නොයන්නට. එම නිසා අද ඉස්ලාම් ජන සමාජයත් ඒක රාශි කරගෙන මේ ත්‍රස්තවාදයේ මේ ප්‍රචණ්ඩ පියවර, මේ ජනඝාතන පියවර මුලින්ම අවසන් කරන්නට අපි සමාජයක් හැටියට අපි ලෑස්ති වෙන්න ඕනි. නමුත් මේ ඇත්ත මූලාශ්‍ර ටික මේ පදනම් වෙන සරු බිම තිබෙන්නේ අපේ අනිකුත් වෛරයන් ඇතුලේ. ඒ උවිහන් තමයි අධ්‍යාපනය උසස් අධ්‍යාපනය වෘත්තීය පුහුණුව දහම් අධ්‍යාපනය සංස්කෘතික අයිතිවාසිකම් යන ආදී ක්ෂේත්‍රවල ව්‍යවහාත්මකව මේ අන්තවාදය මේ වහාබිවාදය අද තහවුරු වෙලා තිබෙනවා. ඒක අඳුරගන්න අපිට කාලයක් ගියා. දැන් මේ සිද්ධියෙන් අපි සියලු දෙනාගේම ඇස් ඇරිලා තිබෙනවා. එහෙමනම් අපි සූදානම් වෙන්න ඕනි විශාල ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණයක් මේ ක්ෂේත්‍ර ගණනාවක සිද්ධ කරගන්න. එවැනි ක්ෂේත්‍ර කීපයක් මම නම් කරන්න කැමති. ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද ඉස්ලාම් ජනතාවට නිවැරදි අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එහෙම කියාගෙන නිවැරදි ඉස්ලාම් ධර්මය දෙන්නේ යයි කියාගෙන විශාල වශයෙන් මොළ හෝදන්න ටිකක් වලට බහැලා තියෙනවා. මොළ කන්න ටිකක් වලට බහැලා තියෙනවා. මේ මොළ සෝදන බලකාය එකින් එක අඳුරගන්න අපි සූදානම් වෙන්න ඕනි. එම නිසා අපේ අධ්‍යාපන පද්ධතියේ හතර මායිමක මේ අන්තවාදයේ වැද්ද නොගන්නා ආකාරයට අධ්‍යාපන පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන්න අපි සූදානම් වෙන්න ඕනි. මේ පාර්ලිමේන්තුව එකට නායකත්වය ලබා දෙන්න ඕනි. අධ්‍යාපනයෙන් මේක නතර වෙලා නැහැ. වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට මේක අද ඇවිල්ලා තිබෙනවා. අපිට පේනවා මේ නැගෙනහිර පළාතේ අද විවාදයට තුඩු දීලා තිබෙන ඒ ශාරියා විශ්වවිද්‍යාලය කියන ඒ ආයතනය එක අපේ ආණ්ඩුකාරතුමෙක් එකට මැදිහත් වෙලා තිබෙනවා. අපි දැන් ඒ ගැන පරීක්ෂණයක් කරගෙන යනවා. ඒක ආරම්භ වෙච්ච ආකාරය දැනට තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම ප්‍රශ්නකාරී නම් වෙනස් කරලා තිබෙනවා. ඒක ඉදිරිපත් කරලා තියෙන ඇප්ලිකේෂන්ස් වෙනස් කරලා තිබෙනවා. මූලික වශයෙන් පටන් ගත්තේ වෘත්තීය පුහුණු ආයතනයක් හැටියට. දැන් තවමත් විශ්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමාලෝචන අනුමැතිය ලැබෙන්න තිබියදී පවා ඒක ලබා ගන්නෙ නැතුව විශාල වශයෙන් ප්‍රචාරයක් කරගෙන යනවා. මෙන්න මේ අධ්‍යාපන ඉදිරි නීතිය උගන්වනවා, ඉංජිනේරු විද්‍යාව උගන්වනවා, ධර්මය උගන්වනවා. ඒ වගේ විශාල ප්‍රචාරයක් කරගෙන යනවා. විදේශ විශ්වවිද්‍යාල මේකට සම්බන්ධ කරගෙන මේකට උපාධි ලබා දෙනවා කියලා මේ එකකටවත් අනුමැතිය දීලා නැහැ. අපි අද උදේ අධ්‍යාපන අමාත්‍යාංශයත් ඔය BOI එකත් ඒ සියලුම දේලා එකතු වෙලා අපි කතා කරලා බැලුවා. කිසිම අනුමැතියක් ලැබිලා නැහැ. නමුත් විශාල ප්‍රචාරයක් කරන් ගිහිල්ලා තිබෙනවා. මේක තමයි උසස් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ තියෙන එක මේ වහාබිවාදයේ රිංගලා තියෙන සූක්ෂම ආකාරය. එම නිසා මේ විශ්වවිද්‍යාලය වහා ජනසතු කළා. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් පොදු මහජන දේපළක් බවට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟ මේ අන්තවාදයේ එන්නේ දහම් අධ්‍යාපනයේ මුවාවෙන්. අද ලංකාව පුරාම මද්රාසා පාසල් පද්ධතියක් ස්ථාපිත වෙලා තිබෙනවා. අපිට සැකසිතයි මේ අන්තවාදය මේ මද්රාසා පාසල් ඇතුළට රිංගලා තියෙනවාද කියලා. අපේ රටේ විතරක් නෙවෙයි, මේ දවස්වල පකිස්තානයේ කතා කරන්නේ දහස් ගාණක් මද්රාසා පාසල් ටික කොහමද ආණ්ඩුවේ අධීක්ෂණය යටතේ නියාමනය යටතේ පවත්වාගෙන යන්නේ කියන කාර්යය සම්බන්ධයෙන් පකිස්තානයේ විශාල ඉදිරි පියවරක් අරගෙන තිබෙනවා. එහෙම ගත්තොත් එහෙම ඒ දහම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපිට සිද්ධ වෙලා තිබෙනවා විශාල ප්‍රසංස්කරණයක් කරන්න. ඒ වගේම මේ වගේ ප්‍රශ්න තදින්ම මුල් බැස ගහන්නේ මේක සංස්කෘතියේ ප්‍රශ්නයක් වුණාට පස්සේ. අද අපේ රට මේ රටේ සිංහල, බෞද්ධ, හින්දු, ඉස්ලාම් කිතුණු සියලු ජන සමාජයන්ට අදාළ ඒ සංස්කෘතික ජීවිතයට නිදහසේ සංස්කෘතික ජීවිතය ගත කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් මේ රටේ ගොඩනැගිලා තිබෙනවා. අපි සමහර විට ඒක බහුසංස්කෘතික වාදය කියලා කියනවා. ඒ මොන නම් වලින් ඇඳුන්නත් මේ රටේ ලොකු ඉඩකඩක් තිබෙනවා. මේ රටේ මේ ප්‍රධාන ජනවර්ග මේ ආගම් සියලු දෙනාම විශාල සංහිඳියාවකින් වැඩ කරගෙන යනවා. මේ සංහිඳියාව මේ වාතාවරණයේ වාසියට යොදාගෙන ඉවරලා මේ සංහිඳියාව බිඳගෙන මූලධර්මවාදයක් සංස්කෘතික ආක්‍රමණයක් මේ රටේ සිද්ධ වෙනවා කියලා අපිට අද පැහැදිලිව පේනින්ට තිබෙනවා. එම නිසා ඒවා සංස්කෘතික අයිතිවාසිකම් හැටියට සලකන්න බෑ. එකම උදාහරණයක් හැටියට ගන්නම්. අද හදිසි නීතිය යටතේ තහනම් වෙලා තිබෙනවා මූණ ආවරණය කරගත්ත ඇඳුම් ඇඳීම. ඒ කවදාවත් මොනම ආකාරයකටවත් මේ ඉස්ලාම් ධර්මයේ අදහන කාන්තාවන්ට එරෙහිව කරලා තිබෙන නීතියක් නෙවෙයි. ගොඩක් වෙලාවට මේකෙන් ලොකු විවාදයක් තිබෙනවා. නමුත් අපේ අදහස අපි පැහැදිලිව ඉදිරිපත් කරන්න කැමතියි. මිනිසුන්ගේ අනන්‍යතාව මනින හොඳම ක්‍රමේ තමයි මිනිස්සුගේ මූණ වලන එක. මනුෂ්‍ය අනන්‍යතාවය මනින්න පුළුවන් හොඳම විදිය තමයි මනුෂ්‍ය මූණ. වෙන විදිහකට අනන්‍යතාව බලනවා, DNA බලනවා, රුධිර සාම්පල් බලනවා, ඒ ඔක්කොම ආරක්ෂක අංශ බලන ඒවා. මනුෂ්‍ය අනන්‍යතාව බලන හොඳම විදිය තමයි මනුෂ්‍ය මූණ හොඳට බලාගන්න පුළුවන් ආකාරය. එතකොට අද ඒක වහගෙන ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්න පුළුවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එම නිසා අද අවාසනාවකට අකමැත්තෙන් වුණත්
අද අමතිතුමා කාලය අවසන්
ජාතික ආරක්ෂාව මුල් කරගෙන ඒ ජාතික ආරක්ෂාවට යටත් කරන්න ඕන සියලුම සංස්කෘතික අයිතිවාසිකම් කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමැති. මගේ කාලය අවසන්ද?
ඔව්.
හොඳයි. එහෙනම් මම මීට වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ජාතියක් හැටියට එක්සත් වෙලා මේ ඇවිල්ලා තිබෙන මේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික ආදර්ශයක් දෙන්න ලංකාවට හැකියාවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි.